www.radiofreebrooklyn.co.nz.
Janmabhoomi. එක්සත් ශ්‍රී ලංකා සංගමෙන් නවසීලන්ත ශ්‍රී ලංකා පවුලේ නෑදෑයින් වෙත පිදෙන සතියේ තිලිනය. අද ජූලි මාසේ 11 වදාදා. සිංහල මාස ක්‍රමයට කිව්වොත් ඇසළ මාසේ 11 බුද්ධ දින. තරමක සීතල වුණත් මේ වින්දනීය රාත්‍රී 9:20 දක්වා අපහා රැඳී ඉන්න කියලයි මේ ආදරණීය ආරාධනය.
Sarasi kumburat goviya ravase mehi
උපන් බිමේ ලංකාවේ හතර දිග් භාගේ විශේෂයෙන්ම වියලි කලාපේ ඇහැල ගස්වල රෑන් රෑන් මල් එල්ලෙන මාසී රත්තරන් පාටට හොරු කහ පාටට දිලිසෙන ඇහැල මල් කිනිටි උවක් කොළපුවක මල් වට්ටියක් තියාගෙන පන්සල් යන උවැසි උවැසි මොනතරම් ලස්සන දර්ශනයක්ද පන්සල්වල බෝධිය වටේට චෛත්‍යයේ වටේට විහාරගෙයි මල්ලාසන ඇහැල මල් වලින් පිරෙන්නේ මේ මාසෙදී. කතරගම, සෙල්ල කතරගම, අලුත්නුවර, උග්ගල් අලුත්නුවර, සොරගුණේ, බොල්තුඹේ, රත්නපුර මහසමන් දේවාලේ, නවගමුව, පත්තිනි දේවාලේ වාර්ෂික පෙරහැර ආරම්භ කරන්නේ කාර්තිකෝත්සව පවත්වන්නේ ඇසළ මාසෙදී. මුළු රටටම සැනකෙළි මාසයක්. ඇසළ මාසෙට සැනකෙළි මාසෙ කියන්නේ ඒකයි. කන්ද උඩරට සෙන්කඩ ගල මහනුවර ශ්‍රී දළදා පෙරහැර ආරම්භ කරන්නේ ඇහැල මහසෙදී. ඇහැල පොයේ යෙදිලා තියෙන්නේ ලබන 27 වෙනිදාට.
උත්තම මුනි දළදා වඩම්මන මොප්පුර රන් නෞකා බලන් සකී සසමුදුරු ගැඹරේ උත්තම මුනි දළදා වඩම්මන මොප්පුර රන් නෞකා බලන් සකී සසමුදුරු ගැඹරේ රජපුත් දන්ත කුමරුවන් උදේනි රජතු මාලි කුමරියන් උදේනි රජපුත් දන්ත කුමරුවන් උදේනි රජතු මාලි කුමරියන් කෙස් කලංගේ සංගවාහි සිංගෙන් උත්තම මුනි දළදා වඩම්මන මුකුර රන් නෞකා බලන් සකී සසමුදුරු ගැඹරේ තඹවන් වැල්ලට මල් වැහි වාසන නිසි කල රන් ගුයමේ කිරි වන්දන තඹවන් වැල්ලට මල් වැසි වාසන නිසි කල රන් ගුයමේ කිරි වන්දන උත්තම මුනි දළදා හිසින්ගෙන කිස් කලම් වේ සංගවා පඩම්මන මොකුර රන්නවකා බලන්සකී සසමුදුරු ගැඹරේ උත්තම මුනි දලදා පඩම්මන මොකුර රන්නවකා බලන්සකී සසමුදුරු ගැඹරේ
විසක් සඳහා අහසේ උදා වෙනකොට සම්මා සම්බුදුවරයෙකු පිළිබඳව ශ්‍රේෂ්ඨතම ඓතිහාසික සිද්ධීන් රැසක් අපේ මතකයට නැගෙනවා. පොසොන් සඳ පා යනකොට අපට මතක් වෙන්නේ අනුබුදුවරේ මහින්ද මහරහතන් වහන්සේ. ඇසළ සඳ අහසේ උදා වෙන විට සත්‍ය ගවේෂී විමුක්තිකාමී ලෝක සත්වයන්ට සර්ව බහුම නිදහස උදා වුණ තෙරුවන ලෝ පහළ වුණු දිනේ වශයෙන් ඒ කියන්නේ බුදුන් දහම් සඟුම් කියන තෙරුවන ලොවට පහළ වුණු දිනේ වශයෙන් අපේ සිතට සිහිපත් වෙනවා. සුද්ධෝදන සාක්‍ය රජතුමාගේ අගමෙහිසිය මහමායා දේවිය කුස අපමහ බෝසතාණෝ පිළිසිඳගත්තේ ඇසළ පුණු පොහෝ දිනක. එම පිළිසිඳ ගැනීම අපේ ජන කවිය දකින්නේ හරිම විසිතුරු විදියට. චිත්ත රූප වෙවෙන්නේ හරිම අපූර්වට. අදත් අපේ ගැමියන්ගේ මුවින් මේ කවි කියවෙනවා. කවි ඇහෙනවා.
නිරංජනං ගංගාවේ සුදු වැල්ලේ නිරංජනී ඉස්නානී නෑවිල්ලේ පැන්නා වට කරට සුවඳට මනලොල්ලේ පෙන්නා දිදී දරුසීනේ පෙලින් පෙලේ සුදු සත ලෙසට ඇත් පැටියෙක් විත් යහනි සුදු සොඳ ටිකෙන් මගේ බඩ පිරි මදිනුවනි සුදු යම් දෙයක් සිදුවේයි මම දුටුසීනි සුදසුන් නිරිඳුනි මොකදැයි ඔය සීනි මහසෙන් රැස්ව කුඩ කොඩිගෙන වට කරට ආසින් නැවිත් වට තරුවක් දෙරණ පිට විගසින් ඇහිඳ ගත්තෙමි අමයුරු ලෙසට සිහිනින් තරුව ගිලුනා මගේ ගැබ තුලට රිදී යහනි සැතපෙන කල බිසවුන්ට පිරි දෙතන් කිරි එරිලා කරඬුවට රිදී කඳකි නයි පැටියකි දෙරණ වට නෑරිය දරු සීනේ පෙනුණා බිසවුන්ට.
සිද්ධාර්ථ කුමරුවානෝ ගිහිගෙයි කලකිරි අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේ ඇසළපුන් පොහෝ දිනක රාහුල කුමරුන්ගේ උපත සිදුවේ බුදුරජුන් ඇතුළු පස්වග මහණුන්ගේ ප්‍රථම වස්සුපගමනය. වස්සුපගමනයේ බරණැස ඉසිපතනයේදී සිදුවුනේ ඇසළ පුණු පොහෝ දිනක. බුදුරජාණන් වහන්සේ තීර්ථකයන්ගේ මානෙ බිඳීම සඳහා යමා මහ පෙළහැර දැක්වුවේ එම පෙළහැර දැක්වීමෙන් පසු තවුතිසා දෙව්ලොවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ තවුසිතා දෙව්ලොව වැඩ සිට මාතෘ දිව්‍ය රාජය ඇතුළු ප්‍රධාන දෙවියන්ට විජම්බන එහෙම නැත්නම් අභිධර්මයේ දේශනා කළෙත් ඇසළපුන් පොහෝ දිනක. ප්‍රථම ධර්ම සංගායනාව එහෙම නැත්නම් ප්‍රථම ධර්ම සංගීතය සිදු කරන ලද්දේ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා විසින් සම්මත කළ සීමාව තුල ශ්‍රී ලංකාවේ ප්‍රථම කණ්ඩ සීමාව සම්මත කරගන්නා ලද්දේ බුද්ධ වර්ෂ 236 දී අරිට්ඨ කුමරු ප්‍රධාන සිංහලයන් 50 දෙනා මහාන උපසම්පදාව සිදු කෙරුණේ ලංකාවේ ප්‍රථම වස් සමාදන් වීම සිදු වුණේ ඇසළපුන් පොහෝ දිනක. මෙවැනි මහා ආශ්චර්යවත් සිදුවීම් රාශියක් ඇසළපුන් පොහෝ දිනයන්හි සිදු වන නිසා ඇසළ පොය ඇසළ පසළොස්වක පොය බෞද්ධ ප්‍රජාවට විශේෂ මාසයක්.
මලින් ගස් පිරිලා ඇහෙල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි අඹර මුටන් ජම්බු ඉදලා අද හැමතැන හරි ගැඩයි ඇහෙල මලින් ගස් පිරිලා
ස්පති තාරකා මුදුන් වී සරත් නුබ ගැබ ස්වර්ණමාලි මහසෑ අද පොත් පලන්දලා කවියෙක් ලෙහෙසියෙන් බිහිවැන්නේ නැහැ. සම්භාව්‍ය ගීත සාහිත්‍යයේ විද්‍යා චක්‍රවර්ති, ගුරුළු ගෝමින්, හයවැනි පණ්ඩිත පරාක්‍රමබාහු වගේ මහා කාව්‍යකාරයෝ වගේම මෑත අතීතයේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මඩවල ඇස් රත්නායක, මහගමසේකරයන් වගේ කටපුරා කවීන්යයි කියන්න පුළුවන් වියතුන් බිහිවෙන්නේ බොහොම කලාතුරකින්. උපමා රූපක අලංකාර, ශබ්ද අලංකාර විතරක් නෙවෙයි, ධ්වනියෙන්ද වක්‍රෝක්තියෙන්ද පරිපූර්ණ කාව්‍යයක් බිහි කිරීම හැම කවියෙකුටම කළ නොහැක්කක්. ඊට සහජයෙන්ම ලක් ප්‍රතිභාව මෙන්ම සත්‍යානුභාෂයේද බොහෝ ඇසූ පිරුතන් ඇති බවද තිබිය යුතුයි. ඒ වගේම කාව්‍ය නිර්මාණ ඖචිත්‍යෙන්ද මනාකොට යුතුයි. හොඳ කවියෙකු බිහිවන්නේ ඒ වගේ සුසංයෝගයකින්. රත්නශ්‍රී විජේසිංහයන් ඒ වගේ කවියෙක්, කටපුරා කවියෙක් කියලා කියන්න පුළුවන් කවියෙක්, ගීපද රටේ රත්නශ්‍රී විජේසිංහ. රත්නශ්‍රී 70 දශකයේ පහළ වුණ තරුණ කවීන් අතර බස රමණීය ලෙස නවා තවා මටසිලුටු කර භාවිතා කරන කවි. හොඳ කවියෙකු හොඳ කාව්‍යකාර ගීපද රචකයෙකුට භාෂාව භාෂණය වහර මදගින්නේ තවා මටසිලුටු කරගත් කෙසෙල් දැල්ලක්. රත්නශ්‍රී විජේසිංහ හොඳ කවියෙකු කාව්‍යකාරයෙකු ගීපද රචකයෙකු යයි කීම ඔහුට කරන අනිසි ගෞරවයක් නොවේ. රත්නශ්‍රී බොහෝ දෙනෙකු වගේ සියලු කලා විෂයන් බදා ගන්නට ගිය අයෙකු නොවේ. තමන් අනුදත් පරිහරණය කළ කාව්‍ය විෂයම ප්‍රගුණ කළ කලා මිස නවකතා, කෙටිකතා, චිත්‍රපට ආදී වෙනත් විෂය පතයන් අත ගන්න ගියේ නැහැ. ඒ නිසා ඔහු කවියෙකු යන ලකුණම ගීපද රචකයෙකු යන අනන්‍යතාවයම කලා සමාජයෙන් ලබාගත් කවියෙක්.
අත්දැකීම් හැම දිනාටම තියෙනවා. නමුත් ඒව කවි බවට පත් කිරීම හැම දිනාටම බැහැ. රොබර්ට් නොක්ස් කිව්වා වාගේ හැම සිංහලෙක්ම කවියෙක්. ඒත් අත්දැකීම් කවි බවට පත් කරන්න ඒ අත්දැකීම් ජීවමාන කරන කවීන්ගෙන් අද සිංහල සාහිත්‍ය පෝෂණය කරන්නේ කීප දෙනෙක් විතරයි. ඔබට හැකි වුණොත් රත්නශ්‍රී විජේසිංහන්ගේ වස්සානේ කාව්‍ය සංග්‍රහය කියවලා බලන්න. රත්නශ්‍රීගේ වස්සානේ කාව්‍ය සංග්‍රහය විශේෂ කාව්‍ය සංග්‍රහයක්. රත්නශ්‍රී වස්සානේ පුදන්නේ ඔහුගේ ප්‍රියාදර බිරිඳට.
කිවිසිරා සියයක් ඉල්පි කුසලැමට ඇදී එත්මෙයි. පියයුරු දෙදෙනා හොරහින් බිම බලාගෙන අඬත්මෙයි. ලේ කඳුළු බින්දු නොසිඳී ලැම දුකින් තෙත් කරත්මෙයි. හාමතේ නොලා දෙදරුන් රක්ෂා කරත්මෙයි. නුඹ වින්ද දුකින් උපතින් මේ කවි මගේද නොදනිමි.
රත්නශ්‍රී විජේසිංහන් දැන් ප්‍රකටව සිටින්නේ ගීත රචකයෙක් විදිහට. 70 දශකයේ බිහි වූ බොහෝ කවීන් ගීපද රචනයට එළඹුණේ ගීපද රචනා ශාස්ත්‍රයේ විපර්යාසයක් ඇති කරමින්. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එහි ප්‍රමුඛයා. ගීපද රචනය කවීත්වයේ අග්‍රඵලයක්. ඒ වුණත් හැම කවියෙකුටම ගීපද රචකයෙකු වෙන්නත් බෑ. නමුත් රත්නශ්‍රී තම ආත්මගත කවිකම නසන්නේ නැතුව නොනසාම ගී රචනයේද තම පංහිඳ නැලූ කවියෙක්. ඔහු අපට අපේ මතකයේ රැඳෙන ගී ස්වල්පයක් පමණයි ප්‍රදාහණය කරලා තියෙන්නේ.
බිම්බ රක්සෙනග ගැවසුන චන්ද්‍ර සූර්යා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකෝ.
ජාතියේ නිදා මේ රන්දුවා
ඔහු මේ ගීතය ලියන්නේ සිංහල සාහිත්‍යයේ හටන් කවි භාවිතා කරගෙන සමාජ දේශපාලන යථාර්ථය කියාපාන්න. රත්නශ්‍රී යථාර්ථවාදී ගීපද රචකයෙකු ලෙස සමාජ පිළිගැනීමක ස්ථාවරත්වයට පත්වෙන්නේ බිම්බරක් සෙනගහරහා. ආදරය ප්‍රේමය වාගේ සුලභ තේමා අතර බිම්බරක් සෙනග තරුණ පරපුර දේශපාලන අරුතින් කැළඹ වුවත් රත්නශ්‍රී එවැනි ගීතවලින් ආමන්ත්‍රණය කළේ බුද්ධි සම්පන්න දේශමාමක පරපුරකට. ඒ වගේම තමයි රත්නශ්‍රී සමාජ සංස්ථාවේ පහළ ස්තරය දයානුකම්පිතව ස්පර්ශ කරන රචකේ. සමාජයේ පහත් යයි සැලකෙන කුල කණ්ඩායමක් විෂය කරගත් ලෙන්චිනා නංගියේ ගීතය. ලෙන්චිනාට ආදරය කරන්න අප පොළඹවන සංවේදී ගීතයක්.
ලෙන්චිනා මගේ නංගියේයි ගන්තිරට වී ගොම්මනේ පෙත්තරේ ළඟ පැන්තොටේ ගම්මානයි පව් සෝදනා
ගමේගොඩේ කතාවක් තියෙනවනේ. රේන්දරාලගේ මලගමට නොගියත් රේන්දරාලගේ බල්ලා මැරුණාම බල්ලාගේ මලගමට යෑම අපේ සිරිතක්. නමුත් රත්නශ්‍රී බල්ලාගේ මලගමට ශෝක ප්‍රකාශයක් ලියනවා. ඒ වචන සිතිවිලි වාගේ අවංකවම බල්ලා වෙනුවෙන්.
හීන් සැරේ අප එන විට හැන්දෑවේ යන්තම් බිරුවේ නැත කේලම් කීවේ හාන් බලමු යයි නැත පාරම් බෑවේ ආන් ඒ නිසයි අපමල ගම් ආවේ.
රේන්දරාලගේ බල්ලා වෙනුවෙන් රත්නශ්‍රී ගෙතු ඒ කවි පීඩිත පන්ති හෘදයේ දැක්මක්. පීඩිත පන්ති හෘද සංවේදී දැක්මක්. පහළ පාන්තික දැක්ම සඳහා කවි ලියන්නට අහුමුළු සොයන දුහුණන්ට රත්නශ්‍රී එවිනි කවියකින් සපේන ආලෝකය ඉතා ප්‍රයෝජනවත්.
ලෙලි තලන නුඹේ අතට රන් මුදුව ගොර හැඩිද දෝනි.
ඒ ආමන්ත්‍රණේ අපට අමතකව ගිය අපට අප නිකමටවත් නොසිතන අපේ සමාජයේම පුද්ගල චරිතයන්. පෙත්තරේ අනුන්ගේ රෙදි සෝදන විවාහය පමාවන ලඳුන් වගේම උදේ ඉඳන් පල් වතුරේ බැහැගෙන ලෙලිතලන ලඳුන්ගේ සිටිවිලි මුළු හදින්ම සමාජයේ සිප ගන්නයි කියන ඇරයුම්. ඉතිහාසය සම්ප්‍රදායන් සම්භාව්‍ය නිර්මාණ සාහිත්‍ය ගැඹුරින්ම හැදෑරීමෙන් පසුවයි රත්නශ්‍රී ගී නිර්මාණයට පිවිසෙන්නේ කියලා ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර අදහස් පළ කළා මතකයි. ඒ කියමන නිවැරදි. සම්භාව්‍ය සාහිත්‍ය ඇසුරු නොකර කවි ලියන්නට බැරි කමක් නැහැ. නමුත් හොඳ කවියෙකු වන්නට නම් සම්භාව්‍ය සාහිත්‍ය, ඉතිහාසය, සම්ප්‍රදායන්, සාර ධර්ම හොඳින් හදාරා තියෙන්න ඕනේ. උදාහරණය රත්නශ්‍රී විජේසිංහ.
සතර වරම් දේවි මහරජ සතර අතින් නැවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තින් පලාපෙති බැඳන් ගෙලවට හංස පියා පත්සලමින් ඔබේ පා යටින් සඳකන පහන පායලා බ්‍රහස්පති තාරකාව මුදුන් වී සරත් නුබ ගැබ ස්වර්ණමාලි මහසෑයග කොත්පලන්දලා කලා වැවදියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට අප්සරාවියන් දොරකඩ බලා ඉන්නවා වලාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස ඉසුරුමුණි විහාරේ ළඟ අන්න ඉන්නවා
සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් ප්‍රතිබැන කෙලවට අංශ පියාපත් සලමින් නොමේ පායටින් සඳකඩ පහන පායලා රහස්පති තාරකාව මුමුන් වී සරත් නුබ ගැබ ස්වර්ණමාලි මහසෑ අග කොත් පලන්දලා සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් ඇඟිලි පොකුරට අප්සරාවියන් ලෙන්දොර වලා හිඳිනවා වලාහක දෙවිඳු ඉසිවර ඇසින් බලවලා පුතු දෙස ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ප්‍රැරට් FM 104.6 ගුවන් තරංග මාලා ඔස්සේ සතියේ සෑම බදාදාකම රාත්‍රී 8:15 ගුවනට මුසුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුල්ලේම www.planet audio.org.nz වෙබ් අඩවිය ඔස්සේ මීට සවන්දිය හැකි.
නිවේදන
රොන් සොයා චමින්ද සමඟ ප්‍රතිශාවල් පොල සම්භාව්‍ය සිංහල සංගීත සමඟ හින්දි ගීත ගයන විශේෂ සංගීත ප්‍රසංගය. රොන් සොයා චමින්ද සමඟ ප්‍රතිශාවල් පොල දිනය සැප්තැම්බර් මස 15 වන සෙනසුරාදා පස්වරු 7ට ඩොරති වින්සන් ශ්‍රවණාගාරයේදී. ප්‍රවේශක පත්‍ර ගාස්තු $100, $60, $40, $30 and $20. ප්‍රවේශ පත්‍ර සඳහා විමසන්න සුසන්ත නවරත්න 0.22.04.9.48.2 ඉන්ද්‍රා කොළඹගේ 0.21.23.36.16.0 හෝ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ ඕනෑම කමිටු සමාජිකයෙකු අමතන්න.
චමින්ද වල්පොල සමග ප්‍රීතිසා වල්පොල. රස දෙන හදවතක රසාදනීය සිතුවිලි මගේ පන්හිඳ. අද ජන්මභූමි මැදිරියට ඇවිල්ලා ඉන්නෝ පන්හිඳෙන් අපව ආමන්ත්‍රණය කරන සයිබර් අවකාශයේ සැරිසරන කාන්තාවක්. ඇය භාග්‍ය සෞභාග්‍ය සුචර්ණනී විජේසිංහ. භාග්‍ය අපි ඔබව ජන්මභූමියේ අසන්නන් වෙනුවෙන් ඉතාමත්ම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ආයිබෝන්.
ආයිබෝන්.
අපි අවුරුදු ගණනාවක් තිස්සේ භාග්‍යාව වඳුනනවා. ඇත්තනේ. ඒත් භාග්‍යයේ ගෙදෙට්ට ඔබේ ගෙදෙට්ට මම ගියේ මේ පහුගිය මාස දෙකකට කලින්. ඒ ගිය වෙලාවේ ඔබ වාසය කරන නිවස ලීවලින් හදපු නිවසක් අමුතුම තාලෙගයක්. මම එකපාරටම කිය වුණා. ඔබට මතක ඇති. මේ ගෙදර හොඳ සංගීතඥයෙකුට, චිත්‍ර ශිල්පියෙකුට, එහෙම නැත්නම් කවියෙකුට, ගීපද රචකයෙකුට කියලා. එතකොට භාග්‍ය ඔබ කියනවා, ඇයි ජීඑස් දන්නේ නැද්ද මම ගීපද රචනා කරන බව, සංකල්පනා මවන බව? ෆේස්බුක් එකට මූණු පුතට යන්නකෝ. මගේ පංහිඳ කියවන්න. ඒ මම කරපු සංකල්පනා මගේ සිතුවිලි. ඒ වෙලේ භාග්‍ය ඔයාට මතක ඇති. මට හිතුණා මේ සංකල්පනා මවන්නේ ජන්ම භූමියට ගෙන්වලා සාකච්ඡාවක් කරන්න ඕන කියලා. අද අපිට ඒ වාසනාව ලැබුණා. භාග්‍ය අද ජන්ම භූමිය මැදිරි ඔබ සතුටුයි.
ඔබ මම ස්තුතියි. මම පළවෙනිම ස්තුතිවන්ත වෙනවා ජීඑස් පෙරා මහතාටත්, රූපා මහත්මියටත්, එක්සත් ශ්‍රී ලංකා සංගමයටත්. මං අද මැදිරියට ගෙන්නලා මේ විදිහට සංවාදයක් මගේ නිර්මාණ පිළිබඳ කරන්න යොමු වීම පිළිබඳව බොහොම ස්තුතියි.
හොඳයි. භාග්‍ය ගීපද රචනා කරන්න, සංකල්පනා මවන්න, කවි ලියන්න ඔබ යොමු වුණේ කොයි කාලෙද, කොහොමද?
එහෙමයි, ඒකට අතීත කතාවක් තියෙනවා. මම හිතන්නේ අවුරුදු 7ක් විතර කාලෙදි පළවෙනියටම මේ දහම් පාසල්, අපි ගමක බොහොම ගමක හැදිච්ච සුන්දර ගැමි ගමක හැදිච්ච පරිසරයක හැදිච්ච ලස්සන සුන්දර යලමා වටපිටාවක් තිබිච්ච මේ අතීතයක් තියෙනවා අපිට. ඉතින් දහම් පාසල් යනකොට මට නිකන් හිතට ආවා, මට සාමාන්‍යයෙන් චිත්‍ර අඳින්න පුළුවන්, හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. දහම් පාසලේ සමස්ත ලංකා චිත්‍ර තරගෙන් මං පළවෙනියා වෙලා තියෙනවා. එතකොට චිත්‍ර අඳිනකොට ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ උදව්වෙන් තමයි මම මේ සමස්ත ලංකා ගියේ. ඒ කාලේ මට දහම් පාසලේදී මට එක අදහසක් ආවා, චිත්‍ර අඳින්නත් මට පුළුවන්, මේ සාමාන්‍යයෙන් ගීත ගයන්නත් පුළුවන්, මට කවියක් ලියන්න බෑනේ කියලා මට පොඩි කමට අදහසක් ආවා. ඒකේතලා මම පුංචියට පදපේලි දෙකක් උත්සාහ කරා, ගොඩක් උත්සාහ කළා. මේ හඳපාඩේ අපි පන්සල් යමුකෝ, සිලිසිලි හඬ දේ බෝපත් සෙලවි කියලා වචන පද දෙකක් ලියාගත්තා අවුරුදු 7-6 විතර. තාමත් ගොඩා කාලේ. ඊට පස්සේ ඒක මේ වැඩි දියුණු කරගන්න දැන් ඉතුරු පදපේලි දෙක ලියාගන්න මට මේ කරුණු නැහැ, මට අදහසක් එන්නේ නැහැ. ඊට පස්සේ මං එදා ඉඳලා ඇත්තටම උත්සාහ කරා වරින් වර මේ කොහොමද කවියක් ලියාගන්නේ කියලා. නමුත් එකක් කියන්න ඕන, කවදාවත් මේ උත්සාහ කරලා, ඒ කියන්නේ ජීවිතේ තියෙනවා මේ සමහර විෂයන් තියෙනවා, නැටුම් සංගීතේ ඉගෙනගෙන කරන්න පුළුවන්. කවුරු හරි කරොත් ඒක කරනවා බලාගෙන ඉගෙන ගත්තොත් තව කෙනෙක්ට කරන්න පුළුවන්. නමුත් කවි ලියනවා කියන්නේ ඊට වඩා ඉතාමත් මේ ලෝකේ තියෙන තව කෙනෙක්ගෙන් කොපි කරලා කරන්න බැරි එකම දේ තමයි කවි ලියනවා කියන එක. ඒකට පස්සේ කාලෙක මට තේරුනේ ඒකට හත්වෙනි ඉන්ද්‍රියක්. අපිට තියෙනවනේ පංච ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රියන් පහ. ඒ ඉන්ද්‍රියන් පහ ඉක්මවා ගිය සත්වෙනි ඉන්ද්‍රියක් පහළ වෙච්ච කෙනෙක්ට තමයි කවියක් ලියන්න පුළුවන්. ඒක එන්නේ අධ්‍යාත්මික පුරුදු කිරීමක් තුළින්. මම මගේ ජීවිතය අත්දැකීම.
ඒ කියන්නේ හෘද සංවේදීය පුරුදු කිරීමක්.
හෘද සංවේදීය පුරුදු කිරීම සහ ජීවිතයේ අත්දැකීමුත් ඕනි, ලොකු අවබෝධිකුත් ඕනි, සහ ඒකට ඉතාමත් හොඳ මානසික සංයමයක් ඕන. තමුන්ගේ මනස නිශ්චල වෙච්ච කෙනෙක්ට තමයි එළියෙන් අපි කොච්චර කල්බලයි වගේ පේරුණත් මනස ඉතාම නිරවුල් වෙච්ච නිකන් අපි තු නිකන් නිවරි වගේ ඉන්නේ. ඒම තත්ත්වයක මනසකට තමා කවි සංකල්පනා පහළ වෙන්නේ.
ගීපද ලියන මනස භාවනා
භාවනාවේ මනසක් ඕනේ කෝනේ. ඒක තමයි ඒකේ රහස. එතකොට ඒ පොඩි කාලේ කරාට ඒක ලියා ගන්න බැරුව ගියා. මොකද හරි කලබලයි මගේ හිතේ කාලේ. ඊපස්සේ පස්සේ කාලෙක ඒකට අවස්ථාව යොමු වුණා. මට බොහොම නිදහසේ ඉන්න කාලයක් හම්බුණා. ඒ කාලේදී අර පැල කරගත් ආසාව මේ වගේ
දැන් ලොකු ගහක් වෙලා.
දැන් ලොකු ගහක් වෙලා කියා ලියා ගන්න පුළුවන්.
ඔව් භාග්‍ය ඔබ චිත්‍ර අඳින්න පුළුවන්. ඒ වගේම මම දන්නවා මම එදා ඔබේ ගෙදෙට්ට ගිහී ඔබ මල් සැකසුම් කලාව ගැන දන්න හින්දා. ඒක නිසා ඔබ මල් සැකසුම් කලාවත් කරන්නේ විනෝදෙටද එහෙම නැත්නම් වෘත්තිය වශයෙන්ද?
ඒකද
ආර්ථික වශයෙන් මේ යමක් උපයා ගන්නද?
නෑ ඒක මම පුරුදු උනේ අම්මගෙන්. ඒක නම් මං මේ ටැලන්ට් එකක් බලලා ඉගෙන ගත්ත එකක්. අම්මාට මගේ දක්ෂකම තියෙනවා. මට චිත්‍ර අඳින්න පුළුවන් කියන්නේ මට වර්ණ සංකලන කරන්න, සුදුසු තැන්ට සුදුසු වර්ණ දාන්න, හැඩතල හරි ගස්සන්න නිකම්ම ස්වභාවික ආපු දක්ෂකමක් තියෙනවා. නමුත් මම මල් හදන සැකසුම් කරන්න ඉගෙන ගත්තේ නම් මගේ මවට මේ සිද්ධ වෙන්නේ එතුමි හරි දක්ෂයි ඒ වැඩවලට.
ඇත්තටම ඔබ දක්ෂයි. ඔබ කල යම් යම් මල් සැකසුම් අපි දැකලා තියෙනවා.
අම්මාගේ තමයි පුරුදු
වෙන්නේ. ඉතින් භාග්‍ය ඔබ ඔබගේ අත්දැකීම් තුලින් ලියපු පංහිඳ තාමත් ලියනවා. ඒ පංහිඳේ ගීත මුද්‍රණය කරලා පොතක් වගේ ප්‍රචාරය කරන්න බලාපොරොත්තුවක් එහෙම නැද්ද?
තියෙනවා, අත් අවශ්‍යම තියෙනවා. දැන් මම දැනට ලියපු ගීත 60ක් විතර තියෙනවා. ලියපු ගීත පංහිඳේ මේ ඉන්ටර්නෙට් අන්තර්ජාලයේ දාලා තියෙනවා. මම මේ මුහුණු පොතේ පොතක් හැටියට නිර්මාණය කරන්නත් ලොකු අදහසක් තියෙනවා. අපේ මේ ඕක්ලන්ඩ් වල ඉන්න සෑම කෙනෙක්ටම කියවන්න යම් කිසි උත්සවයක් තියලා මගේ පොතේ ලි දක්වන්න එහෙම බලාපොරොත්තුවක් මගේ තියෙනවා. ඒක ඉදිරි කාලයේදී දවසක සිද්ධ වෙයි
මං හිතනවා. ඒක වටිනවා. මේ රටේ ගීපද රචනා සහ තනු සමග ගීපද රචනා පොතක් පහුගිය කාලෙක නිකුත් වුණ රමණේ
දැන් මගේ ගීත මම ලියපු ගීත වලින් ප්‍රිය මා වැඩිම ප්‍රිය කරන ගීත රචනා සඳස් හෝ කවි රචනා ගොඩාක් තියෙනවා. නමුත් මම මේ අවස්ථාවේදී තෝරගන්න කැමති මම ටිකක් අධ්‍යාත්මික පැත්තට ආගමික දේවල් වලට ටිකක් බරයි. ඒ නිසා මම සිද්ධාත් බෝසතාණන් වහන්සේගේ සහ යශෝදරා දේවිය මට නිතරම මාස කරන පෙම්යෝලක් ඒ දෙපළ. මම හිතනවා ලෝකේ ඉන්න පෙම්වතුන්ගෙන් ඉන්න අති උත්තම පෙම්යෝල තමයි යශෝදරා සිද්ධාර්ථ කියන්නේ. එතකොට මම ඒ දෙපළ සම්බන්ධයෙන් කවි කීපයක් ලියලා තියෙනවා. ඒ මාතෘකාව යටතේ තේරුමක් තියෙන එක කවියක් තියෙනවා. මම පළවෙනිටම ලියපු කවිය ඒක මං කියන්නම්. ඒක ඒ දෙපළ ගැන නෙමේ, ඒ වගේ වෙන වෙන අර්ථයක් එන එකක්. ඒ කවිය තමයි ගායනා කරන්නේ නිකන් කියන්න. සක්වල ගල එහා ඉඳන් අහස එළන්නම් සඳවතසේ දිනකරසේ පායා ඒනම් වරලසගින් සයුර තනපතකින් වරලසගින් සයුර ඉහන්නම් පියවර මැනහි නැහිලා වඩින්ද හැකිනම් ඇඟිලි තෙමා සයුරුදියෙන් අහසෙ ලියන්නම් පද පෙළකින් ආදරයේ අරුත පෙනේනම් මහගිරි මෙර මිහිතලයෙන් ඈත් කරන්නම් සුලි සුළඟක් වීලා ඔබ හමාන ඒනම් සඳ දල්වා තරුවෙල්ලා රෑ සරසන්නම් දෑ කලතා විල කලඹා ගිගිරි සලන්නම් මරු කතරේ දුහුවිල්ලෙන් දිය බිඳු දෙන්නම් සැන්දෑ කල ආසලෙසින් සැරසී ඉන්නම් රළ පහරේ නොබිදෙන දිය බුබුලක් වෙන්නම් සැඩ සුළඟේ නොනිමී යන පහනක් වෙන්නම් කල්ප හතක් ඔබ එනතුරු බවුන් වඩන්නම් යශෝදරා වන්සේ මා මග බලාන ඉන්නම්
කල්ප හතක් බලාගෙන ඉන්නම්
මේ යශෝදරාවගෙන ළඟදී ඔයා
මන් දැක්ක ඔය ලස්සන කවියක් ලියලා තිබුණ ඔය ගාව තියෙනවද දන්නේ ඒක?
යශෝදරා සිද්ධාර්ථ ආදර කතාවේ ආත්ම ගානක් එන එක ඇත්තටම මම නිමිත්ත හදාගත්තේ ධර්ම දේශනාව අසවනේ කරලා. ඒ ස්වාමීන් වහන්සේ ඉතාමත් ලස්සනට මේ යශෝදරාවන් සිද්ධාර්ථ කුමාරයා ආත්මෙන් ආත්මයට හම්බ වෙවි ආපු කතාව කතන්දරේ ධර්ම දේශනාවකින් කිව්වා. ඊට පස්සේ අපි හැමෝම අහලත් ඇති විවිධ ආත්මවල විවිධ චරිත හැටියට ඉපදිච්ච හැටි. ඒක මම මේ ඒක නිකන් මතක් කරනකොට මේ කවි සංකල්පනාව හිතලා ලියන දේවල් නෙමෙයි. කවි සංකල්පනාව පහළ වෙනවා ඒ ලියන අයට. එතකොට ඒක ටිකක් දිග කවියක්.
ඒක අපි කියමු. ඉස්සෙල්ලා මම ඔයාලගෙන් අහන්න කැමතියි. ඔබේ ওই ගීත මම කීපයක් කියවල තියෙනවා. ඔයාගේ පද මම කියවල තියෙනවා. ඒ පද ප්‍රසිද්ධ ගායක ගායිකාවන් කීප දෙනෙකු ලවා. එහෙම නැත්නම් ඔබ විසින්ම ගයා. සීඩි තැටියක් වගේ ගීත තැටියක් වශයෙන් නිකුත් කරන්න බලාපොරොත්තුක් එහෙම නැද්ද?
තියෙනවා. මම ඇත්තටම මේ ලංකාවට දුරකථන ඇමතුම් කීපෙකුත් ගත්තා අපේ ප්‍රසිද්ධ සංගීතඥයින්ට. මොකද මම හිතනවා මේ ගීතවල වචනාර්ථයෙන් ඉතාමත් මගේ දැනුමේ හැටියට අනිත් අය මා වගේ කිරීම හැටි උතා උසස් මේ ගණේ පද රචනා කියලා මට හිතෙනවා. ඉතින් මං හරි බයයි මේකට නොගැලපෙන තනුවක් යදේ කියන බය මට තියෙනවා. ඒ නිසා මම මේ ප්‍රසිද්ධ හොඳ අපේ ලංකාවේ මේ දැන්ට ඉතාමත් නමගිය මේ සංගීතඥයන්ට කතා කරා. මේක මට අඩුම ගානේ ගීත හතරක්වත් මේ තනු නිර්මාණය කරලා දෙන්නේ කියලා. ඉතින් එහෙම කරන්නත් අදහසක් තියෙනවා. අර පොත එළි දක්වන වෙලාවට ඉදිරියේදී ඒක ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්.
හරි. ඔබේ පන්හිඳ කා සඳහාද? ඔබේ පන්හිඳ කා සඳහාද?
ඒක පළවෙනියටම මං මා වෙනුවෙන්ම මගේ ආත්ම ප්‍රකාශනයක් ගොඩක් කවි ආත්ම තෘප්තිය සඳහා මම රස විඳිනවා.
හරි හරි භාග්‍ය. ඔබ කියන්නේ කවි ලියන්නේ ඔබේ ආත්ම තෘප්තියට. නමුත් ඔබ මේ ස්පර්ශ කරනවා එක්ක දේශපාලනයේද ආගම පැත්තෙන්ද එහෙම නැත්නම් සමාජ පැලැන්ති වෙනුවෙන්ද? අපි කියමු ලෙන්චින අනංගි. ඒ සින්දු කියන්නේ සමාජ පහත්යයි සැලකෙන කුලයක් සම්බන්ධව. ඒ වගේ ඔයා කොයි පැත්තද ස්පර්ශ කරන්න කැමති?
මම වැඩියෙන්ම අධ්‍යාත්මික ගුණ වගාව. මගේ පරමාර්ථය තියෙන්නේ මිනිස්සෙක් මේ ලෝකෙට ඉපදුනහම ඒ කෙනා මොන මේ පරාසයන් වල වැඩ කටයුතු කරත්, දේශපාලනේ හෝ වේවා, ව්‍යාපාර හෝ වේවා, මොන ශාස්ත්‍රවල වැඩ කටයුතු කරත් අවසානයේ යාලගේ අවසානයේ ඉම තියෙන්නේ අධ්‍යාත්මිකම දියුණු කරගෙන මේ ලෝකයෙන් එතර වෙලා මේ නිවන අපි හැමෝම බලාපොරොත්තු නිර්වාණය හෝ මොක්ෂය හෝ ඒක තමයි අවසාන තැන. ඉතින් මම හැමතිස්සෙම අවසාන ඉලක්කයට මං හරි ආසයි මේ ජීවිතේක. ඉන් දේශපාලනේ එතකොට ව්‍යාපාර ඒ ශාස්ත්‍ර වලින් ඔබට ගිය කෙනෙක්ගේ අත්‍යවශ්‍ය කාර්යයක් තමයි අධ්‍යාත්මික දියුණුව කියන එක. මම වැඩියෙන්ම ගීත වලින් කියන්න හදලා තියෙන පන්හිඳේ මේ අධ්‍යාත්මික තත්වයක් මිනිස්සෙගේ ජීවිතේ අධ්‍යාත්මය දියුණු කරගන්නේ කොහොමද කියන එක සහ ආදරේ කියන එකත් ගොඩක් වෙලාවට කතා වෙනවා.
හොඳයි භාග්‍ය. ඔබ හුඟක් ශේෂ්ත්‍ර දිහා බලනවා, විශේෂයෙන් අධ්‍යාත්මික පැත්ත. අපිට තියෙන වෙලාව හුඟක් අඩුයි. අපි දැන් කැමති ඔබ කැමතිම ගීයක් ගායනා කරනවා නම් අපේ ප්‍රේක්ෂකයින් ශ්‍රාවකයින් ඒ ගීතය ඉතාම ලස්සනට ගායනා කළා. ඔබට ඔබ ලියන පං හිඳේ ගීත ගායනා කරන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබේ සාහිත්‍ය සංකල්ප මැවීම සාර්ථක වෙන්න කියලා නැවත වරක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. අපට ලැබී තියෙන කාලය කෙමින් කෙමින් ගෙවී යනවා. අදත් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් ජන්මභූමි පිටපත ලියා ඉදිරිපත් කළේ G.S. Pereira. එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් ජන්මභූමි නිෂ්පාදනය කළ සුසන්ත නවරත්න. හඬපාලනේ සමගින් තාක්ෂණයේ මෙහෙවීම ඉසුරු ජයවර්ධන. ගීත සපයා දීමේදී විශේෂ ස්තුතිය උපාලි ගුණසේකරට. මෙතෙක් ජන්මභූමි කතනේ ඉලහ මහේෂිකා වික්‍රමරත්න සමග සහය වූ මා රූපා මල්ලිකා කොඩිකාර ආරච්චි.